ඊළඟට ගරු ප්‍රේම් අනුපා ස්කූල් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, අද IMF අපිට අනුමැතිය ලැබිලා තියෙන තත්ත්වයක් තුළ IMF ක්‍රියාවලිය පිළිබඳ පුළුල් සංවාදයක් රටෙත් පාර්ලිමේන්තුවත් ඇති වෙලා තියෙනවා. 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබා ගත්තා. මේ 17 වෙනි වතාවෙත් ඒකමද එමන් නැත්තම් නව ප්‍රවේශයක්ද කියන එක අපි ඉතා හොඳින් සිතා බැලිය යුතු මොහොතක්. මෙවර IMF ක්‍රියාවලියට අපි ඇතුළත් වෙන්නේ මුළු රටම ආර්ථික අර්බුදයකට ගොදුරු වෙලා ඒකෙන් නැවතත් නැගිටීමේ ක්‍රියාවලියක් තුළ තමයි. IMF කියලා කියන්නේ අලුතෙන් බිහිවෙන දරුවගේ වින්නපු මාතා විතරයි. මව දරුවෙක් බිහි කරන්න යන්නේ ඒ දරුවට අවශ්‍ය කරන වින්නපු කාර්යය තමයි රජයත් IMF එකත් පාර්ලිමේන්තුවත් කරන්නේ. මේ නව ක්‍රමය තුළ මෙතෙක්කල් තිබුණු රාජ්‍ය ව්‍යවසායක කියලා මුළු රටේම ආර්ථිකය බංකොලොත් කරන ඊනියා රාජ්‍ය ව්‍යවසායක රාජ්‍ය ආයතන රාජ්‍ය සම්පත් නමින් ලේබල් කරගෙන වෘත්තීය සමිති විසින් මනත විවිධ දේශපාලන පක්ෂ විසින් ඒගොල්ලන් ගොදුරක් බවට පත් කරගෙන තිබුණු එක පැත්තකින් රජයේ නෝනෝන විදිහට රැකියාවට පුද්ගලයන් අද්දපා, අනිත් පැත්තේ වෘත්තීය සමිති ආයතන මංකොල්ල කාගෙන ලේ උරා බීගෙන හිටියා. ඒවා සම්පූර්ණයෙන්ම ජනතාවගේ බදු මුදලින් නිදහස් කරලා රජයේ සියලුම ආයතන, සියලුම ව්‍යාපාරික ආයතන නිදහසේ ව්‍යාපාර කරන්න පුළුවන් ව්‍යවසායක ආයතන බවට පත් කිරීමේ ක්‍රියාවලියක් තමයි මේ මොහොතේදී සිද්ධ වෙන්නේ. මේ වෙනකොට ආසියාව තුලත් වේගයෙන් නැගෙන රටවල් විදිහට අපි හඳුනාගත්තොත් ඉන්දියාව, බංග්ලාදේශය ඇතුළු රටවල් සිංගප්පූරු ඉතාමත් ඉක්මනට ඒ තත්ත්වයට ගියා. රජයෙන් ව්‍යවසායක කරන, රජයෙන් බිස්නස් කරන, එහෙම නැත්නම් වෘත්තීය සමිති වලට හිතුව මතේ රජයේ සම්පත් සහ මුදල් මංකොල්ල කන්න දෙන්න තියෙන ආයතන අතාරපික තමයි මුලින්ම කරේ. හිඟන්නගේ බද්දු මුදලිනුත් මම කියනා වගේම මේ රාජ්‍ය ආයතන වල මුදල් ගෙව ඒ වගේම සේවකයෝ, දේශපාලඥයෝ හිතුව මත දදා තුච ක්‍රමය වෙනස් කිරීම තමයි මේ නව රජයෙන් කරන්නේ. මුළු රටම බිස්නස් මොඩල් එකකට ගේන එක, මුළු රටම බිස්නස් මොඩල් එකකට ගෙනාවේ නැත්නම් දකුණු ආසියාවේ, දකුණු කොරියාව කරපු වැඩේ, සිංගප්පූරු කරපු වැඩේ, කියපු රටවල් කරපු වැඩේ කරේ නැත්නම් නැවතත් මේ කියන IMF සහනාධාර ලබාගෙන නැවතත් වැටෙන්නේ අර සුබසාධන රාජ්‍ය කියන දුප්පත්කම, දුගි දුප්පත්කමේ ගිලෙන හැම දෙයකටම මුදල් දෙන සුබසාධනය මතම යැපෙන ආර්ථිකයක් තුලින් අපිට මේ නව ලෝකයට අවශ්‍ය කරන අලුත් රටක්, අලුත් ගමක් බිහි කරන්න කවදාකවත් ලැබෙන්නේ නැහැ. අලුත් ගමක්, අලුත් රටක් කියන ව්‍යාපෘති අපි අපේ අමාත්‍යාංශය මගින්, ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය මගින්, ඒ වගේම රාජ්‍ය පරිපාලනය අමාත්‍යාංශය මගින්, ඒ වගේම ආහාර සුරක්ෂිතා වැඩසටහන මගින් ආරම්භ කරලා තිනවා. ඒක තුලින් කරන්නේ සුබසාධන රාජ්‍යයේ සිට ව්‍යවසායක රාජ්‍ය කරා යන ගමන මේ මොහොතේදී ශක්තිමත්ව ක්‍රියාත්මක කරන එක. ජලය ගත්තත්, විදුලිය ගත්තත්, ඩීසල් ගත්තත්, ගෑස් ගත්තත්, ඒ සියලුම දේවල් ව්‍යාපාරික ශේෂ්ත්‍රවලට අසු වෙන දේවල්, සියලුම දේවල් ව්‍යවසායකත්වය තුළ, පුද්ගලිකාංශය තුළින් ක්‍රියාත්මක යුතු දෙයක් තමයි. ඒ විදිහට ඒ ක්‍රියාවලිය ශක්තිමත් කරන එක තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. එහෙම නැකරත් අපි ඉන්දියා ගත්තොත් එයාපෝට් පවා ඒ වගේ වරායවල් අනිකුත් සියලුම රාජ්‍ය ආයතනයි කියලා මේ සම්මත කරගෙන තියෙන දේවල් සියලුම දේවල් සිංගප්පූරුවේ පවා සිද්ධ වෙන්නේ පුද්ගලික අංශයෙන්. ඒ පුද්ගලික අංශයව කරලා දැවන්ත ධනපතිව බවට පත් වෙලා අතිවිශාල බදුළු මුදලක් දෙනවා රජයට රාජ්‍ය විසින් ඒ සියලුම ආයතන නියාමනය කිරීම සඳහා ජනතාවට වදයක් නොවන විදිහට නියාමනය කිරීම තමයි රාජ්‍යාංශයේ පරම වගකීම යුත්තේ. මේ මොහොතේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය නව දරුවා ඉපදිය යුත්තේ, මවට පෝෂණය ලබා දිය යුත්තේ මේ දරුපත සඳහා, අන්නේ සඳහා තමයි. නව දරුවා තව දුරටත් රාජ්‍ය සම්පත් කොල්ලකන රාජ්‍ය සම්පත්වල ලේ උරාබුණ විවිහක් බවට පත් වෙන්න බෑ. සාමාන්‍ය ජනතාවගේ ධනය කොල්ලකන විවිහක් බවට පත් වෙන්න බෑ. සියලුම දේවල් නිදහස් ආයතන බවට පත්විය යුතුයි. නිදහස් ආයතන බවට පත්වෙලා ශක්තිමත් විවසායක පුද්ගලික අංශ බවට පත්විය යුතුයි. දෙවන්ත බදු මුදලක් රජයට දෙන පාඩු ලැබුවත් ලාභ ලැබුවත් රාජ්‍යාංශයේ තියෙන සියලුම ආයතන පෞද්ගලික අංශයට යා යුතුයි. ඒක තමයි ව්‍යවසායක රාජ්‍ය කියලා කියන්නේ. නමුත් නියාමනය සඳහා අවශ්‍ය කරන කොටස පමණක් රජය තුලින් තබා ගත යුතුයි. ඒක නිසා තවදුරටත් මේ කතන්දරේ ඇදගෙන යන්න ජනතා විමුක්ති පෙරමුණ වගේ සංවිධානත් තවදුරටත් මේ කතන්දරේ කියන එක නවත්වන්න ඕනේ. මේ වෙනකොට බදු මුදල කියන එක ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි. අතිශයෙන්ම දුෂ්කර තත්ත්වයක රටේ ජනතාව ඉන්නේ. ඒ අතිශයෙන්ම දුෂ්කර තත්ත්වයක් තුල යම්කිසි බදු මුදලක් යම්කිසි කෙනෙක් ගෙවනවා නම් ඒක පුණ්‍ය කර්මයක්. සියලු දෙනා වෙනස් විය යුතුයි. වෙනස් නොවෙන්නේ නිර්වාණය පමණයි වෙනස් වෙන්නේ නැත්තේ. මේ අර්බුදය තුල අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මංකොල්ලකාරී ක්‍රමය නැති කරලා මේ විවසායකත්වයේ කියන විවසායක රාජ්‍ය කියන එකට එන්න ඕනේ කියන එක. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් තියෙනවද අර මම කතා කරන්න ඇස්සේ?
අපේ පැස්කල් මැතිතුමාගෙන් මම ගෞරවයෙන් අහන්න කැමතියි අපේ මිත්‍රයා.
ඒක පොයින්ට් ඔෆ් ඕඩර්
එකක්. විශ්වවිද්‍යාලයේ ජාතික සම්පත් සුරකීම සඳහා වැඩ කරපු අපේ පැස්කෝ සහෝදරයා කොයිතරම් වෙනස් වෙලාද කියලා තමයි මම මේ කල්පනා කරේ. දැන් ඔබතුමා කියන්නේ මේ ජාතික සම්පත් මේ ටෙලිකොම් ආයතන වගේ විකුණන එක හොඳයි කියලාද කියන්නේ? අබ ආණ්ඩුව බිස්නස් ගන්න ඕනේ නැහැ.
උත්තරේ දෙන්න. උත්තරේ දෙන්නම් මම. ඔබතුමා අහන්නේ විශ්වවිද්‍යාලයේ ජාතික සම්පත් සුරකීම වෙනුවෙන් හිටපු පැස්කෝ සහෝදරයා අද වෙනස් වුණේ කොහොමද? මේ ජාතික සම්පත් විකුණන්නේ ඇයි? අපි දන්නවා විශ්වවිද්‍යාලයේදී ජාතික සම්පත් ප්‍රධාන වශයෙන් නිදහස් අධ්‍යාපනය ත්‍රස්තවාදයට විරුද්ධව පළාත් සභා ක්‍රමයට විරුද්ධව අපි සටන් කරා ගත්ත. දැන් මේ වර්තමාන අර්බුදය තුල අපි ඉන්න ඕනේ. දැන් නිහඬ වෙන්න, මට උත්තර දෙන්න. hina වෙලා වැඩක් නැහැ. වර්තමාන අර්බුදය කියලා කියන්නේ හඳුනාගත යුතුයි. වර්තමාන අර්බුදය හඳුනාගන්නේ නැතුව පාර්ලිමේන්තුව විගඩමක් බවට පත් කරගෙන හරියන්නේ නැහැ. වගකීම කියන එක සියලු මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒ නිසා තමයි අපි අභියෝගයට මුරුදුනේ. අපි ආව රජයට ඔබතුමාත් හිටියා. ඉඳලා පැනලා ගියා. අර්බුදේ හැම පැනලා ගියා. ඡන්දෙ දුන්නේ කවුද? ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් ඡන්දෙ දුන්නා. ඡන්ද ලබාගෙන මන්ත්‍රී වුණා. මන්ත්‍රීවල මෙතෙන්ට ආවට පස්සේ අර්බුදේ ආවා. අර්බුදේට සියලු දෙනා වග කියන්න ඕනේ. නමුත් වගකීමෙන් පැහැරලා පැනලා ගියා. අපි නෙමෙයි මේකට වග කියන්න ඕනේ කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් බලයට ගන්න වැඩ කරලා ඊට පස්සේ ප්‍රශ්න එනකොට පැනලා ගියා. අපි පැනලා යන්නේ නැහැ. ඔය සියලු දෙනාම පිටිපස්ස දොරෙන් පැනලා ගියා තමයි ප්‍රශ්න අහන්නේ. පිටිපස්ස දොරෙන් පැනලා ගිහිල්ලා දයසිරි ජයසේකර පිටිපස්ස දොරෙන් පැනලා ගිහිල්ලා අනිකුත් අයත් ඔය පස්ස දොරෙන් පැනලා ගිහිල්ලා දැන් කියන මේ ප්‍රශ්නේ මොකද්ද කියලා මම ප්‍රශ්න
දයසිරි මැතිතුමා
ගරු මූලාසනාර මන්ත්‍රීතුමනි, අපි මේ විපක්ෂතාවේ පස දොරෙන් පැනලා ගිහලා නෙමෙයි. මේ පොට්ටුවේ තිබිච්ච විවිධ ප්‍රශ්න ගණනාවක් එක්ක ඒ ආණ්ඩුව නිවැරදි තැනකට ගෙනියන්න ඕන කියලා කතා කරපුවාම ඒකට විරුද්ධව ගෙනිච්ච ව්‍යාපාර නිසා කරු මන්ත්‍රීතුමනි නැතුව මේ ඇමති කටුවලට රැවටිලා තමන්ගේ මුළු ජාතියම පාවා දීලා තමන්ගේ ආත්මය පාවා දුන්නේ අපි අපි මේ එළියට ඇවිල්ලා ඉන්නේ ඔගනේ ප්‍රශ්නේ ඔගනේ ප්‍රශ්නේ දැන් වේදනාව දැනෙනවා ඇමති කටු කියලා ඇමති තනතුරක තමයි ඔබත් හිටියේ එනකොටම ඇමති තනතුර බති කැමති විදියට හිටියා ඇමති තනතුර ගැන කතා කරන්න එපා ප්‍රශ්න එනකොට ජන අරගල එනකොට කැරල් එනකොට පැනලා ගියක ඇත්තක් පස්සදොරින් තමයි පැනලා ගියේ පස්සදොරින් පැනලා ගිහලා තමයි කතා කරන්නේ එහෙමද ඉස්සරහ දොරින් නෙමෙයි ගියේ ඒක නිසා මේ ආර්ථික අර්බුදය හැමෝම කරන්න ඕනේ මොකක්ද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ වෙනත් රටවල් දිනුනේ කොහොමද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ එහෙම නැතුව ඡන්ද බලාගෙන බිලියන ගණන් පාඩු වෙන ආයතන ජනතාවගේ බදු මුල්ලින් තනතුරට නැරැත්තු කරන කියලා කියනවනම් මේගොල්ලෝ ඒක විහිළු කතා ඡන්ද බලාගෙන කියන එක මේ රට ඔය කියපු දේශපාලඥ මේ වෙනකන් ඔය කියන අය කටයුතු කරේ රාජ්‍ය සම්පත් රැක ගන්නද රාජ්‍ය සම්පත් කියන්නේ මොනවද කියලා අපි මුලින්ම විග්‍රහ කරගන්න ඕනේ මේ රටේ ජනතාව තමයි පළවෙනි රාජ්‍ය සම්පත
විනාඩි දෙක කාලයක් තියෙනවා තව විනාඩි දෙකක් තියෙනවා
අර අර ඒවත් අයින් කළාද රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන්නේ මානව සම්පත් රැක ගැනීම අද 135ක් සමෘද්ධියෙන් තමයි යැපෙන්නේ අද 135ක් 128,500ක් සමෘද්ධියෙන් යැපෙන්නේ සමෘද්ධියෙන් යැපෙනවා සමෘද්ධිය දෙන්න ඕනේ සම මාසෙකම දෙන්න ඕනේ ජනතාවට එතකොට රාජ්‍ය සම්පත මානව සම්පත රැකගෙන නැහැ මානව සම්පත රැකගැනීමේ ක්‍රියාවලිය නම් ලාභය අනිවාර්යයෙන්ම සියලුම රාජ්‍ය සම්පත් වලින් එන්න ඕනේ සියලුම රාජ්‍ය
සම්පත් මන්ත්‍රීතුමනි ගරු මන්ත්‍රීතුමනි මෙතුමගේ කාර්යයක් පැහැදිලි කරගන්න එකක් තමයි ටෙලිකොම් එක බිලියන 12ක් ලාභ ලබනකොට
අපේ
බ්ලැක් හොස්පිටල් බිලියන 2.5ක් ලාභ ලබනකොට
කියන්නේ ඒක මොකද්ද කියන්න පොඩ්ඩක් මෙතුමාලා කියන්නේ යම්කිසි ආයතනයක් රාජ්‍ය ආයතනයක් ලාභ ලබනවා නම් ඒක විකුණන්න ඕනේ නැහැ. පාඩු ලබනවා නම් විකුණන්න ඕනේ. සරලව ගත්තොත් ඒක තමයි මේ හරිනේ. හරිද ඒක? හරිද නැද්ද කියන්නකෝ. හරි ප්‍රශ්නේ ඒකනේ. ලාභ ලබනවා විකුණන්න ඕනේ පාඩු ලබනවා විකුණන්න ඕනේ
විනාඩි එක කාලයක් තියෙන්නේ
ඒකද නැද්ද මං අහන ප්‍රශ්නේ උත්තර දෙන්න ලාභ ලබන ආයතන තියාගන්න ඕනේ පාඩු ලබනවා විකුණන්න ඕනේ ඒකද
නෑ ඔබතුමාට ඇමතිකම හම්බෙන්න කලින් ඔබතුමා හිටු මතේ තමයි මම අදටත් ඉන්නේ හැබැයි ඔබතුමා අද ඉන්නේ වෙන මතයක ඔබතුමා අද ඇවිල්ලා අන්ත දක්ෂිණාංශික වෙලා මේ රටේ ඔබ
මන්තුමා කතා කරන්න තව විනාඩි එකක කාලයක් තියෙන්නේ
ප්‍රශ්නේ මොකද්ද ලාභ ලබන ආයතන විකුණන්න එපා පාඩු ලබන ආයතන විකුණන්න එතකොට ඒ අනුව අපි ගත්තාම මෙතුමාලා කියන්නේ යම් කිසි ආයතනයක් ලාභ ලබනවා නම් විකුණන්න එපා පාඩු නම් විකුණන්න නමුත් අපි ලාභ ලබන ආයතන ප්‍රමාණවත් ලාභයක් තියනවද කියලා මට කතා කර ප්‍රමාණවත් ආදෙමක් තියනවද එකක් බලන්න ඕනේ දෙවෙනි එක තමයි ආයෝජනයේ මත ප්‍රතිලාභය තියනවද කියලා බලන්න ඕනේ ඊළඟ තමයි මේ ආයතනය පුද්ගලික අංශයට දුන්නොත් විවසාගතට දුන්නොත් ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය සේවාව සහ ආදායම එහෙම නැත්නම් බදු ආදායම කොච්චරද කියලා බලන්න ඕනේ රාජ්‍ය කියන එක අනිවාර්යෙන් බිස්නස් සියලුම බිස්නස් පුද්ගලික අංශයෙන් ගිනියන්න ඕන නම් ඒක කිසිදු ප්‍රශ්නයක් නැහැ මෙච්චර කර පුද්ගලික අංශය නම් කරලා තිබුණේ කළු කඩ කාර්යෝ කියලා. ඒක නිසා තමයි සිංගප්පූරුව, මැලේසියාව වගේ, දකුණු කොරියාව වගේ අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ
මහත්මයාට
ගේනකොටම අන්න ඒ වගේ රටක් තමයි හදන්න ඕනේ කියලා. අපි අපේ දේශවලදී කිව්වා සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රාජ්‍යයක් හදලා මේ රට දියුණු කරන්න ඕනේ කියලා. අපි ගත්තොත් එහෙම සිංගප්පූරුවේ ඩොලර් 60,000ක් මොන ආදායම එක පුද්ගල ආදායම දකුණු කොරියාවේ 32,000ක් මොනවා
අවසන් කරන මන්තුමා කාලය අවසන්
ඉන්දියාව දැන් වේගෙමින් වර්ධනය වෙනවා මේ තවදුරටත් ජනතාව දුප්පත්කමේ ගිල්වලා තියලා 128,500,000ක් සමෘද්ධිලාභී නිදිර තියාගෙන ඉන්න එක තමුන්නාසලා කියන්නේ ඒක වෙනස් කරන එක තමයි මේකේ පරමාර්ථයක්
මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. දේශපාලඥයන්ට ඕන විදිහට දුප්පත්කම පාවිච්චි කළා, දුප්පතුම පාවිච්චි කළා දේශපාලනය කරන ක්‍රම නැති කරන්න ඕනේ.
දුප්පත්කම
නැති කිරීමේ ක්‍රියාවලියට අපි යන්න
ඕනේ.
ඒක තමයි මේක පරමාර්ථය. සුදි
බොහොම ස්තුතියි. ඊළඟට ගරු කබීර් හසීම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12 කාලයක් තියෙනවා. You have 12 minutes.
Thank you. ගරු මූලාසනයේ ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, අද ශ්‍රී ලංකාවේ ජීවත් වෙන සියලුම පුරවැසියන් එක පැත්තකින් සතුටු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද අපි බංකලොත්භාවයෙන් ගොඩගිය රටක් බවට අද පත් වෙලා තියෙන බව දැන්ට අපිට දැනෙනවා. හැබැයි මෙය මං හිතන්නේ මේ වගේ දෙයක් ගැන අපි ප්‍රවේසම් වෙන්නත් ඕනේ. මොකද මේක මේ සතුට තාවකාලික වෙන්න පුළුවන්. මොකද අපිට ලැබිලා තියෙන්නේ තාවකාලික සහනයක්
වගේ කියලා මං හිතනවා. නිශ්ශබ්ද වුණා නම් හොඳයි.
නිකාරු මූලාසන ඔබන මන්තුමනි, මම විශ්වාස කරනවා මේ සතුට තාවකාලික වෙන්න පුළුවන්. මොකද මේ වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන ලබාගත් රටවල් රාශියක් දිහා බැලුවම දෙවැනි වර, තුන්වැනි වර, හතරවැනි වර බංකලොත්භාවයට නැවත නැවත පත්වෙච්ච රටවල් ඕන තරම් තියෙනවා. උදාහරණයකට ගත්තම ආජන්ටීනාව, ලෙබනනය, ග්‍රීසිය. එනිසා මේ තාවකාලික සතුටින් විතරක් අපි නැවත මේ ගැන සෑහීමකට පත් වෙන්න බෑ කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව මන් දකින්නේ හරියට අර මැරීමට නියමිත තැනැත්තෙක් කුට අලුගෝසුවා පොඩි විරාමයක් දෙනවා වගේ. විරාමයක් දීලා හුස්ම ගන්න කියලා, ඒ විරාමෙන් පස්සේ ආපහු එල්ලුම් ගස්ම යයිද නැද්ද කියලා කියන්න බෑ. ඒ වගේ තාවකාලික අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ කියලා අපි නම් විශ්වාස කරන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ මේ රටට ඇත්තටම ආදරය කරන සියලුම අය, දේශපාලන පක්ෂ, දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන්ලා, ඒ වගේම බුද්ධිමතුන්, උගතුන්, පුරවැසියන්, මං හිතන්නේ ඉතාම වගකීමක් සහිතව කටයුතු කිරීම මං හිතන්නේ රටට වැදගත්, මේ මොහොත වැදගත්. එනිසා ආණ්ඩුව සහ ආණ්ඩුවේ නිලධාරීන්ලා විශේෂයෙන්ම හරිදේ වෙනුවෙන්, නිවැරදි දේ වෙනුවෙන් වැඩකිරීම මිස ජනප්‍රිය දේ වෙනුවෙන් වැඩකිරීමෙන් වැළකීම ඉතාම වැදගත් කියලත් අපි විපක්ෂය හැටියට විශ්වාස කරනවා. මොකද අපි 1997 වර්ෂය ගත්තම 1997 වර්ෂයේ දකුණු ආසියාවේ විශාල ආර්ථික අර්බුදයක් ඇති වුණා. ඊස්ට් ඒෂියන් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එක කියලා කවුරුත් දන්නවා ඒ ගැන කතා කරනකොට. ඒ එවකට මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ෆිලිපීනය වැනි රටවල් බංකලොත් වුණා. මේ වගේම ලොකු අර්බුදයකට ගියා. හැබැයි ඒ වෙනකොට මැලේසියාව තමන්ගේම තනියෙන් උපක්‍රම යොදවලා ඒගොල්ලෝ තනියෙන් නැගිටින්න මහතිර් මොහමඩ් එදා නායකත්වය ලබා දුන්න IMF එක ප්‍රතික්ෂේප කරා. එතුමා ඒක තනියෙන් කරගත්තා. හැබැයි IMF එකට ගිය රටවල් අතරින් සවුත් කොරියාව, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ෆිලිපීනය IMF එක අපට අද දාලා තියෙන එම කොන්දේසිම ඒ රටවල් වෙනටත් පනවලා ඒ රටවල් හතරම ගොඩ ගියා. මොකද ඒගොල්ලෝ IMF එක කියපු දේ හරියට කරා. ඒගොල්ලෝ ඒ කොන්දේසි වලට යටත් වුණා. ඒගොල්ලෝ මූල්‍ය විනයක් ඇති කරලා ඒ රටේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කරලා ඒගොල්ලෝ ඒ වැඩපිළිවෙල සාර්ථක කරගත්ත නිසා ඒගොල්ලෝ ඊස්ට් ඒෂියන් ටයිගර්ස් බවට පත් වෙලා හොඳටම අද ලෝකේ දියුණුම රටවල් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ කොන්දේසි පිළිබඳ නෙවෙයි ප්‍රශ්නයක් තියෙන්නේ. කොන්දේසි වලට වඩා තියෙන ප්‍රශ්නේ තමයි ඡන්දවලට දෙන ඡන්ද ගුණ්ඩු සහ ඒ වෙන්දේසි. දේශපාලඥයෝ හැටියට අපි හැම වෙලෙම මැතිවරණයක් එනකොට හෝ හැම දේශපාලන පක්ෂයක්ම බලන්නේ ඒ ඡන්දය දිනාගන්න මේ රටේ පුරවැසියන්ට එක එක ජනප්‍රිය දේවල් ගැන කතා කරන්න. අමාරු දේවල් ගැන කතා කරන්නේ නැහැ. මං හිතන්නේ මේක හරි මොහොත අපි හරි දේ වෙනෙන් පෙනී සිටීමට. එනිසා IMF එකේ කොන්දේසි වලට වඩා මේ රටට බලපාන්න යන්නේ මේ වෙන්දේසි. ලී කුවන් යූ කිව්වා නිතරම ලංකාව ගැන කතා කරනකොට කිව්වා ශ්‍රී ලංකා සිලෙක්ෂන් ඉන්ස්ටන්ස් ඔෆ් selling of non-existing resources, auctioning non-existing resources. ඒක තමයි අපේ ඡන්ද කියලා ලී කුවන් යූ කිව්වා. නැති සම්පත් වෙන්දේසි කරන වේදිකාවල් වල. ඉතින් මේ අවුරුදු 30, 40, 50ක මේ වගේ දේවල් කරගෙන ගිය නිසා තමයි අපි බංකලොත් වුණේ. අපි මේකෙනුත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. විපක්ෂයක් ඇටියට අපි වගකීමක් සහිතව අපි කටයුතු කරන්න අපි තීරණය කරලා තියෙනවා. අනිත් එක තමයි මම නම් කියන්නේ සමහර කොන්දේසි අපි දැනගන්න ඕනේ ඊටම වැදගත්. ඒ කොන්දේසි තියෙන්නම ඕනේ. උදාහරණයකට IMF says that they are implementing a governance diagnostic exercise for the first time in Asia as a condition of disbursement of funds. ආසියාවේ පළවෙනි වතාවට මේ ගවර්නන්ස් ඩයග්නොස්ටික් එක්සර්සයිස් එකක් කරනවා. ඒ මොකද්ද? ඒක දූෂණය, වංචාව, හොරකම, නාස්තියට එරෙහිව ඒගොල්ලෝ යම් යම් කොන්දේසි දාන්න යනවා. ඒවා දාන එක වැදගත් නේ. ඒ කොන්දේසි තියෙන්න ඕනේ. ඒගොල්ලෝ මුදල් මේ ක්‍රමය IMF සහාය දෙනවා නම් මේ රටේ ඇති වෙලා තියෙන දූෂණය, වංචාව, අක්‍රමිකතා, ඒ වගේම මුදල් මූල්‍ය පාලනය, ඒ වගේ විවිධ ඒ වගේම වෙළඳ පොළ නියාමනයේ නීති ආධිපත්‍ය පිළිබඳව දැඩි ලෙස ඒගොල්ලෝ ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. ඉතින් මම හිතනවා ඒ කොන්දේසි සමහර ඒවා වැදගත්. සමහර කොන්දේසි අපි එකඟ වෙන්නේ නැහැ. විපක්ෂයක් හැටියට අපි හිතනවා ඒවා බරපතල ලෙස අපි ඒක කරලා තිබ්බනම් ඊට වඩා අපි සාකච්ඡා කරලා නෙගෝෂিয়েට් කරලා ඒ කොන්දේසි මිටවල ලිහිල් ආකාරයකට ක්‍රියාත්මක කරලා ඇති කියලා අපි විශ්වාස කරනවා. එතකොට උදාහරණයකට මේ බදු ගෙවීම් පිළිබඳව තියෙන ප්‍රශ්නය. බදු ප්‍රශ්නය මං හිතන්නේ මීට වඩා බදු ක්‍රමය පුළුල් කරන්නට අවස්ථාවල් තිබුණා. මේ රටේ බදු නොගෙවන විශාල පිරිසක් අද මේ රටේ ජීවත් වෙනවා. ඇත්ත වශයෙන්ම 2021 ගන්නකොට ලංකාවේ ලෝකෙ අඩුම බදු ගෙවන රාජ්‍යයක් බවට අපි පත් වෙලා හිටියේ. ඒ කියන්නේ මේ රටේ වැඩිහිටි ජනගහණයෙන් බදු ගෙවන ලියාපදිංචි කරපු අය 3%යි තිබුණේ ලංකාවේ. එතකොට මේ රටේ ඉන්න කෝටිපතියෝ ලක්ෂ ගාණක් තඹ සතයක් ගෙවන්නේ නැහැ. සමහර ඒ වගේ අය තමයි මහපාරට බැහැලා බදු වලට විරුද්ධව අරගල කරන්නේ. ඒකට මම එකඟ මට එකඟ වෙන්න බෑ. සමහර අය ලක්ෂ 5ක වැටුප් ගන්න, ලක්ෂ 6-7ක වැටුප් ගන්න රාජ්‍ය නිලධාරීන්ද. සමහර ලොකු අය ඒගොල්ලොත් කියන බදු ගෙවන්න බෑ කියලා. ඒකනම් මං හිතන්නේ අපිට එකඟ වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ බදු බර සමහර පුංචි මැදපන්ති පහළ මැදපන්ති ආයට බරපතල විදියට වැඩිලා තියෙනවා. ඒක අපි කරලා තිබ්බනම් අපි IMF එකට යන්න ඉස්සර හර්ෂදි සිල්වායි මමයි ඉරාන් වික්‍රමරත්නයි රෝඩ් මැප් එකක් ඇදුවා. අපි කිව්වා මෙන්න මේ රෝඩ් මැප් එක සැලැස්මක් අරන් යන්න, මාර්ග සිටියමක් අරන් ගිහලා මෙන්න මේ විදියට තමයි අපි මේක ප්‍රතිසංස්කරණය කරන්න කියලා කතා කරන්න කිව්වා. හැබැයි රජය ඒකට අපෝසත් වුණා. අපි කියන දේ ඇහුම්කන් දුන්නේ නැහැ. හර්ෂ කියපු එකට ඇහුම්කන් දුන්නේ නැහැ. එදා ඒ ටික හරියට හුඟන් දීලා තිබුණ මේ தත්ත්වය වෙනස්. මීට වඩා ලීල් අපිට මේ කොන්දේසි ලීල් කරගන්න තිබ්බා. සමගි ජන බලවේගය එක පැත්තකින් අපි සතුටු වෙනවා. අපි මේ රට බංකොලොත් වෙන්න ඉස්සර අපි කිව්වා IMF එකට යන්න කියලා. අපි බය නැතුව අදත් ඒක කියනවා. අපි ඒක හැංගි හොරා කරේ නැහැ. දිවවල් දෙකකින් කතා කරෙත් නැහැ. හැබැයි අත සතුටුයි අපට විවේචනය කරපු අය. එකක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අය අපි IMF යන්නේ නැහැ, අපි දන්නවා මේක කරගන්න, ඒවයි මේ මොකද්ද විදේශ ආක්‍රමණයට ඉඩ දෙන්නේ නැහැ කියලා සමහර අය කතා කරා. අපේ හිටපු ජනාධිපතිතුමා මම කියන්නේ ඔබතුමා කොහේ හිටියද මන් දන්නේ නැහැ, ඔබතුමාගේ පක්ෂ සමහර අය IMF එකට යන්නේ නැහැ කිව්වා. බැසිල් රාජපක්ෂ මහත්තයත් කිව්වා. පුද්ගලික අදහස් වෙන බලා පක්ෂේ ඉන්නකොට පුද්ගලික අදහස් කියන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ මේ සභාව තුලත් පිටත් ජනතා විමුක්ති පෙරමුණ කිව්වා කිසිම දවසක එකඟ වෙන්නේ නැහැ කියලා IMF යන එක. හැබැයි දැන් ජනතා විමුක්ති පෙරමුණ ඊයේ විජිත හේරත් මන්ත්‍රීතුමා කතා කරලා කියන IMF එකට යන එක වරදක් නැහැ කියලා. ඉතින් අපි සතුටු වෙනවා. සමගි ජන බලවේගය පළමුවෙන්ම ගත්ත ඒ ස්ථාවරයට අනිත් පක්ෂ ඔක්කොම අද උතෙන්ට එන එක අපි ඇත්තටම සතුටු වෙන්න පුළුවන් කාරණාවක් කියලා මම විශ්වාස කරනවා. හැබැයි අපේ තියුණා මාර්ග සිටියමක්. අපි යන වැඩපිළිවෙලක් තිබුණා. මම අපිට ප්‍රශ්නය තියෙන්නේ ජනාධිපතිතුමා මේ ඇවිල්ලා කරපු ප්‍රකාශයේ එතුමා දැනගත යුතු දෙයක් තියෙනවා. එතුමා කිව්වා මේ රටේ පුරවැසියෝ කරපු කැපවීම නිසා, පරිත්‍යාගය නිසා අපිට පුළුවන් වුණා නැවත නැගිටින්න, අපිට නැවත රටේ බංකලොත් රෝකේ බංකලොත් දේශයකින් ශ්‍රී ලංකාව ගොඩ යන්නට පුළුවන් වුණා කියලා එතුමා කිව්වා. ඇත්ත. හැබැයි කැපවීම පරිත්‍යාගය කරේ හැම එකක්ම මේ රටේ පුරවැසියෝ. බදු වැඩි වුණා, පොලි අනුපාතය වැඩි වුණා, ඒ වගේම විදුලි ගාස්තුව වැඩි වුණා, තෙල් මිල වැඩි වුණා, බඩු මිල වැඩි වුණා. ඒ හැම එකකටම ඔරොත්තු දුන්නේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු. හැබැයි ආණ්ඩුව විසින් කරපු කැපවීම මොකද්ද? ජනාධිපතිතුමාගෙන් අහන ප්‍රශ්නේ අපි ඒක. අපි එතුමාට දිගටම කිව්වා මේ ප්‍රතිසංස්කරණ වලට යන්න ඉස්සර අභ්‍යන්තරය තුල ප්‍රශ්නේ දියා බලන්න. සිස්ටම් චේන්ජ් එක ඒකයි. ආණ්ඩුව තුල ඇමතිකම් අඩු කරන්න. ඒ කැපවීම කරන්න. ඒක කරේ නැහැ. ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කරන්න. ඒක කරේ නැහැ. අපි දැක්කේ නැහැ ඒක. ආණ්ඩුව තුල නාස්තිය, දූෂණය, වංචාව පිළිබඳව තාමත් පරණ විදියටම ඇඟිලි දික් කරන චෝදනා තියෙනවා. එතකොට ඒවා වල ඒ සීමාවන් ඒකට අවශ්‍ය නීති රීති පැනවීමට ආණ්ඩුව අක්‍රිය වෙලා තියෙනවා. ඒක IMF එක කියනකම් අර මේ මේ කරප්ෂන් ඩයග්නොස්ටික් එක්සර්සයිස් එක කරනකම්
මන්තුමා තව විනාඩි දෙක කාලයක්
ආණ්ඩුවට තිබ්බ මේවා කරන්න කලින්ම. ඒ නිසා මම වෙලාව සීමා වෙලා තියෙන නිසා මම කියන්න කැමති මං ආගෙන හිටියා ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා කතා කරනකොට එතුමා කියනවා මේ අර්බුදය නිර්මාණය වුණේ අවුරුදු 74 වැරදි ප්‍රතිපත්ති නිසා කියලා. මට නම් මේක හිනාවක් ගියා ඒ වෙලාවේ එහෙම කියනකොට. 77 වැරදි ප්‍රතිපත්ති ගැන කතා කරන එතුමාට මං කියන්න ඕනේ මේ මිත්‍යා මත පදනම් කරන මේ කතාවල්නේ කරන්නේ දේශපාලන තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලාගෙන කරන ප්‍රකාශයක්. මං කියන්න කැමති මං ශ්‍රී ලංකන් ඉකෝනොමි කියන පොත ඒක ආසියානු සංවර්ධන බැංකුවෙන් නිකුත් කරපු charting a new course ADB එකෙන් හදාපු ඒ පොත එඩිට් කරේ ප්‍රොෆෙසර් ප්‍රේමචන්ද්‍ර අතුකෝරලා. අපි දන්නවා විශේෂ ආර්ථික විශේෂඥයෙක්. මට තව විනාඩියක් දෙන්න මං තුමා මම ඉවර කරන්නම්. ඒකෙම I quote ඒකේ කියනවා periods of quite rapid economic growth followed by the crucial liberalization reforms initiated in 1977 resulted by international benchmarks Sri Lanka economic performance has been relatively strong and its long term average growth has not been far short of the slower growing members of the East Asian miracle club ekena lankawa දකුණු ආසියාවේ තියෙන හොඳම රටවල් එක්ක සමාන තත්වයක 77න් පසුව ලංකාව හිටිය බව මේ පොතේ සාහිතික වෙනවා. පිටු 111 පොතේ නැවත කියනවා 1977න් පසුව ලංකාවේ ශ්‍රම වෙළඳ පොළ තුළ රැකියා අවස්ථාවන් 50%ක්ම ලැබුණේ අපනයන කර්මාන්ත අංශය තුළ කියන එක. Export oriented manufacturing emerged as the major generation of employment opportunities in the economy accounting for over half of total employment growth. එතකොට කවුද කියන්නේ මේක මේ අවුරුදු 74 සාපය කියලා. The Sri Lankan Development Policy Review 2004 එහෙම ඒකෙම කියනවා. ඒ කියන්නේ ලෝක බැංකුවේ වාර්තා කරනවා. ඒකේ මොකද්ද කියන්නේ ඉංග්‍රීසියෙන් මම ඉස්සර කියන්නම්. It would be hard to find a more convincing case of trade and industrial transformation of a small island economy through market friendly policy reforms as Sri Lanka. දැන් මේක සිංහලෙන් කියනවා නම් ඒකේ කියනවා පැහැදිලිව ශ්‍රී ලංකාව වැනි කුඩා දූපත් ආර්ථිකයක් තුල කරන ලද සාර්ථක වෙළඳ පොළ දිශානත පදනම් ප්‍රතිසංස්කරණ නිසා මීට වඩා සාර්ථක වෙළඳ සහ කර්මාන්ත පරිවර්තන දියුණුවක් ලෝකයේම දකින්න නැහැ. ඒක 77න් පස්සේ කරපු පරිවර්තනය 94 වෙනකොට මේ රට අනෙකුත් රටවල් හා සාපේක්ෂව ගෝලීය තුල බලනකොට ලංකාව ඉහළම තැනක තිබුණේ. මේක කඩාවැටෙන්නේ කොහෙන්ද? මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබතුමා ඉන්නේක හොඳයි. ඔබතුමාව බලයට ගෙනාවේ 2004 ජනතා විමුක්ති පෙරමුණ. ඩීල් එකක් දාගෙන එදා සිට මේ රටේ ප්‍රතිසංස්කරණ
කරන්න.
ඔවුන්ගේ වාමාංශික ප්‍රතිපත්ති හරහා මේ රටේ කරන්න ඕනේ ප්‍රතිසංස්කරණ නැවැත්තුවා. 2001-2004 ආණ්ඩුවේ මේ අපි පියවර කීපයක් ගත්තා. ඒක නැවැත්තුවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ණය දාගුණයකින් වැඩි වුණා. මේ රටේ අපනයනය කඩාගෙන වැටුණා. මේ රටේ අපි ඊළඟට මහ බැංකුවෙන් සල්ලි අච්චු ගැහුවා. මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක තමයි මේ රට මේ තැනට වැටුනේ. එතකොට මම අහන්නේ කවුද වගේ කියන්න ඕනේ? මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ක්‍රියාත්මක කරලා තිබුණා. නිෂ්පාදන ආර්ථිකයක මේ රටේ අපනයන වලින් 70%ක්ම අපනයනය කරේ නිෂ්පාදන අංශය හරහා. ඒ වෙනස ඇති කරා. එම නිසා මම කියන්නේ අදවත් තේරුම් ගන්න අපි මතවාදීව එක තැනකට එන්න ඕනේ කියලා. ස්තුතියි.
බොහොම ස්තුතියි කරුමත්තුමා. ඊළඟට ගරු ශාන්ත බණ්ඩාර මන්තුමා ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
ස්තුතියි කරුමුණාසනාඩු උඩ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ දින තුනේම අපි මේ රටේ ආර්ථික අර්බුදයත් එක්ක මේ ආර්ථිකයේ අර්බුදයෙන් අපි ගොඩ යාම සම්බන්ධව රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව තමයි විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා කරන ලද දැනුවත් කිරීමත් එක්ක ඒ හා සම්බන්ධව අපි කතා කරන්නේ. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා අපේ රටේ ජනතාව අවස්ථා ගණනාවකදී දැඩි පීඩනයන්ට ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආසන්නයට ගියොත් 1971 මේ රටේ ඇතිවිච්ච දකුණේ දේශපාලන කැරල්ල හින්දා ජීවිත සහ දේපල විශාල ප්‍රමාණයක් අපේ රටේ රහිමුණා ජනතාව දුක් විඳ. 88 89 කාලේ මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න තරුණ තරුණියන් 60 දහසක් එවකට ප්‍රේමජාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විසින් මහා පාරවල්වල මරලා දැම්ම වගේම ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ උගත් බුද්ධිමත් සමාජයේ යම්කිසි වැඩ කොටසක් කරපු විශාල පිරිසක් මරලා බෙලි කපලා වෙඩි තියලා ඒ සියලු වද හිංසා දීලා මැරුවා විතරක් නෙමෙයි අඩුම තරමින් දණහින් උඩට මේ මිනිහා උස්සන්නවත් අවස්ථාවක් ලබා දුන්නේ අපේ ජනතාව දුක් විඳ. ඒ වගේම අවුරුදු 30ක් තිස්සේ මේ රටේ බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා අපේ රටේ ජීවිත අහිංසක ජීවිත ඒ වගේම රටේ අනාගතයට වක් කියන ජීවිත දේශපාලන නායකයන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් අපේ රටට අහිමි වුණා. ඒ වගේම දමිළ ජනතාවටත් LTT සංවිධානය හරහා වැරදි ගමනක් ගියපු නිසා ඒ පවුල් වලට පීඩාවට පත් වෙන්න සිද්ධ වුණා. ඒ අවුරුදු 30ක් තිස්සේ තිබුණ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජයට පත්කරන නායක නායිකාවන් රාශියක් උනන්දු වුණා. නමුත් ඒක කාටවත් කරන්න බැරි වුණා. අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ අදත් කලෙහිගුණ දන්න පිරිස සැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අපේ ආණ්ඩුව යටතේම එතුමා නායකත්වයේ දීලා මේ ත්‍රස්තවාදයේ පරාජයට පත් කරලා ඒ ජනතාවගේ කඳුළු පිස දැම්මේ. ඒ ජනතාව අවුරුදු 30ක් දුක් විඳා. ඊට පස්සේ ආවා සුනාමිය. සුනාමියෙන් 47,000 ජීවිත නැති වුණා අපේ රටේ. දේපල විශාල ප්‍රමාණයක් අපිට අහිමි වුණා. ජාතික ආර්ථිකයට දරුණු විදියට ඒක බලපෑවා. ඊළඟට පාස්කු ප්‍රහාරය ආවා. පාස්කු ප්‍රහාරයෙන් ඉඳලා ජීවිත විශාල ප්‍රමාණයක් අකර්මණ්‍ය වුණා. ජීවිතක්ෂයට පත් වුණා. ඒ පවුල් අසරණ තත්ත්වයට පත් වුණා. ආර්ථිකයට දරුණු පහරක් එල්ල වුණා. ඊළඟට COVID-19 ආවා ගෝලීය වසංගතේ. එදා කවුරුත් කිව්වේ නැහැ මේ තියෙන සල්ලි ඔක්කොම දාලා කිව්වේ එන්නත ගෙනල්ලා ගහන්න කියලා. අපේ රටේ තිබ්බ සංචිතවල ඩොලර් පාවිච්චි කරලා තෙල් ගේන්න තිබ්බ ගෑස් ගේන්න තිබ්බ ඒ ඩොලර් අපි පාවිච්චි කරා මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න. අද වෙනකොටත් ලෝකේ සමහර රටවල කොවිඩ් නිසා මැරෙනවා. හැබැයි අපි ඒක ක්‍රමානුකූලව අපිට පුළුවන්කම ලැබුණා ඒ කොවිඩ් වසංගතයෙන් අපේ රට ගොඩ ගන්න හිටපු ජනාධිපතිතුමාට. ඒ කැපකිරීම කර අපි ඒව අමතක කරන්න හොඳ නැහැ. නමුත් ඒ වෙලාවෙත් විශාල පිරිසක් මගේ අලව ප්‍රාදේශ සභාවේ සභාපතිතුමාගේ ජීවිතෙත් නැති වුණා. ඒ වගේ ජීවිත ගණනාවක් නැති වුණා COVID-19 හින්දා. අපි ප්‍රශ්නයකට මුහුණ දුන්න ආර්ථික අර්බුදයකට හිර වුණා. ඊට පස්සේ ආව අරගලේ. අරගලේ විනාශය තාම ගණන් බල්ලා නැහැ. අරගලේ විනාශය මොනතරම් දේපල විනාශ කරාද? CTB එකේ බස් ගිනි තිබ්බා. ඒ වගේම මහජන දේපල විනාශ කරා. අපේ මේ හිටපු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ගෙදර යනකොට මහමග මරලා බිම දිගේ ඇදගෙන ගිහිල්ලා කූර විදියට හිංසා කරා. අපේ මගේ ඇතුළු නිවාස 72ක් නෙමෙයි 815ක් අපේ ප්‍රාදේශ සභා නගර සභාත් එක්ක ගිනි තියලා විනාශ කරා. තාම ගණන් බල්ලා නැහැ. අපි මේ ආර්ථික අර්බුදයෙන් ඉඳ වන්දි ඉල්ලන්නේ නැහැ තාම. නමුත් ඒ වන්දි අනිවාර්යෙන් ඒ අයට ලබා දෙන්න ඕනේ මේ රජය. ඒ නිසා එවැනි ජන පීඩන තත්ත්වයන් මගක් ඔස්සේ තමයි මේ රට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තවදුරටත් මේ රටේ ජනතාවට දුක් විඳින්න පීඩණයෙන් ඉඳ දෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ඔක්කොම දැන් අවබෝධයි රටේ ආර්ථිකය කොහොමද ගොඩනගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම අනුප්‍රාප්තික
ජනාධිපතිවරයෙක් පත් කරා. මූලාසන උඩට මම හිතන මන්ත්‍රීතුමාගේ නමක් යෝජනා කරන්න පුළන්ද?
මම මගේ මිත්‍ර සුජිත් සංජයපෙරා මැතිතුමාගේ නම යෝජනා කරන මූලාසනයේ
ස්ථීර කරන
සුජිත් සංජයපෙරා මන්තුමා මූලාසන.
ඒ වෙලාවේ විශේෂයෙන්ම අනුප්‍රාප්තික ජනාධිපති තෝරන මැතිවරණයේදී මේ පාර්ලිමේන්තුවේ අවස්ථා දෙකකදී තමයි ඉතිහාසයේම වෙලා තියෙන්නේ. DB විජේතුංග මැතිතුමා පත් කරන වෙලාවේ මේ විපක්ෂ නායිකාව හැටියට හිටියේ අපි කවදත් ගරු කරන සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. එතුමිය ගිහිල්ලා මේ තමන්ගේ කෙනෙක් දාන්න දැඟලුවේ නැහැ. එතුමිය කිව්වා පත් කරගෙන සුසු කෙනෙකුට දීලා කරන්න කියලා. DB විජේතුංග මැතිතුමා නිතරගෙන් ජනාධිපති ධුරයට පත් වුණා. ඊට පස්සේ මෙවර ජනාධිපති ධුරයට පත් කරද්දී අපේක්ෂක කීප දෙනෙක් ඉදිරිපත් වුණා. හැබැයි අපි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු වාම ප්‍රගතිශීලී කඳුරේ ඉන්න විශාල පිරිසක් කවදාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඡන්දෙ දීලා නැති පිරිසක් එදා ඡන්දෙ දුන්නේ ඇයි?
ඒ ඡන්දේ දුන්නේ මේ වෙලාව අත්හදා බලන්න අතකගා ඉන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. අද්දකින් ලබාගෙන ආණ්ඩු කරන්න පුළුවන් වෙලාවක්, අද්දකින් ලබාගෙන රට පාලනය කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒ නිසා පරිණතභාවය අවශ්‍ය තිබ්බා. ඒ පරිණතභාවයත් එක්ක ඉදිරියට යන නායකත්වයක අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා ඊටාම පරිත්‍යාගශීලීව රට වෙනුවෙන් ඒ වෙලාවේ ඒ සමස්ත අපි බහුතරය තීන්දුව කරා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ වෙලාවේ මේ රටේ තියෙන අර්බුදයෙන් ගොඩගන්න තියෙන විකල්පය හැටියට. අද ඒක සාර්ථක වෙලා තියෙනවා. අද ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනා කොන්දේසි විරහිතව මේ වැඩපිළිවෙලත් එක්ක ඉන්නේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යනකොට විපක්ෂයේ යන්න කියලා කිව්වා තමයි. කබීර් රජි මැතිතුමාලා කිව්වා යන්න IMF එකට කියලා, ඔව් ඇත්ත කිව්වා. හැබැයි විශාල පිරිසක් දැන් ඊයේ සරත් කොන්සක මහත්තයා මොකද්ද කිව්වේ? එතකොට ජනතා විමුක්ති පෙරමුණ මොකද්ද කිව්වේ? මෙය සමහර අය සත්භාවයෙන් ආර්ථිකය පිළිබඳ අවබෝධයක් තියෙන අය මේ ගැන ඇත්තටම අවංකව කතා කර හස්සසිල්ල මැතිතුමාල ඔබතුමාලා. නමුත් ඔබතුමාලා ඒ පැත්තේ අනිත් පැතිවලත් විශාල පිරිසක් කිව්වා ඔය වැඩේ කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ, රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලැබෙන්නේ නැහැ කියලා. ඔබතුමාලගේ මාධ්‍ය ප්‍රකාශකතුමන් මේ දවස් කීපයකට ඉස්සෙල්ලා කිව්වා මාධ්‍ය හමුවක් තියලා කිසිසේත් ලැබෙන්නේ නැහැ කියලා. ඊයේ මාධ්‍යවල ඒක නැවත බල කළා. ඉතින් ඒ නිසා එවැනි පරිසරයක් තුල විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය ගැන විශ්වාසය පළ කරලා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය. දැන් ඒ කියනවා මේ පොච්චොච්ච මුදලක් කියලා. මේ කිසිම අවබෝධයක් නැතුව කතා කරන්නේ. මේ දෙන ඩොලර් ප්‍රමාණය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන ඒ උපදේශ මඟ පෙන්වීම එක්ක යන රටක් හැටියට ශ්‍රී ලංකාව පත්වීමත් එක්ක ජාත්‍යන්තරයේ මද පිළි අරගෙන තියෙනවා නැවත ආර්ථිකය ගොඩනගන්න පුළුවන් ලංකාවේ. ඒ නිසා විදේශ ආයෝජක වෙනවා. ඒ අය දැන් බලාගෙන ඉන්නවා පෙරට ආයෝජනය කරන්න. ඊළඟ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළේ සියල්ල මේ වෙනකොට අවශ්‍ය ණය සහ ආධාර ලබා දෙන්න එකඟ වෙලා ඉවරයි. මේ තීන්දුවත් එක්කම අපේ රටේ ආර්ථිකය බිලියන 7ක් දක්වා ප්‍රසාරණය වෙනවා. මේවා බලාගෙන ඉන්න බෑ. පසුගිය කාලේ කලබලේ දැන් තියන්න මැතිවරණේ. ඇයි ඒ? ජනතාවගේ පීඩනය මතින්, ජනතාවගේ කඳුළු මතින් තමන්ගේ බලය ලබා ගන්නද? රට හදන්නද? නෑ. රැස්වීම් තියෙනවා. හොරා 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 කියලා බයිනවා. ඒකෙන් තමයි දේශපාලන පෞරුෂත්වය හදාගන්නේ. රටට අවශ්‍ය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරගන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට දොස් කියනවා. ඒකෙන් තමයි පොරක් වෙන්නේ. වේදිකාවේ පොරක් වෙන්න කාගේ හරි නමක් කියලා හොරා කියලා බයිනවා. අම්මට සිරි දුන්නා නියමෙට කියලා ජනතාවත් ඉන්නවා. නැත්තම් ඉන්දියාවට බයිනවා. නැත්තම් ඇමරිකාවට බයිනවා. ආ දුන්න ඇමරිකාවට නියම පොර කියලා හිතන් මිනිස්සු බැනවනවා. ඉතින් එහෙම තමන්ගේ දේශපාලන පෞරුෂත්වය හදාගන්න බොරු පේන්නේ නැති දේවල් කියලා ජනතාව අන්දන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ ඔක්කොම අසාර්ථකයි. අද මොකද තත්ත්වය? දැන් මේ IMF එකට ගියහම අපේ රට හිර වෙනවා. බරපතල ප්‍රශ්න වලට ඔව් IMF එකත් එක්ක ගනුදෙනු කරන එක ලේසි නෑ. අපි යම් එකඟතාවයන් තියෙනවා. හැබැයි එකඟතාවයන් වල මොකද්ද හරය? උද්දමනේ අඩු කරන්න. ඉතින් උද්දමනේ අඩු කරන එක අපේ රටේ IMF එකට හොඳ දෙයක්ද? අපේ රටට හොඳ දෙයක්. දැන් 196 තිබුණ උද්දමනය වේගෙන් පහළට එනවා. මේ රටේ ජනතාවට අවුරුදු ගන්න බැරි වුණ අවුරුදු ගණනාවක් විවිධ හේතුන් නිසා. මේ අවුරුද්දේ තමයි සාමාන්‍යයෙන් හරි අවුරුද්ද හරි ආකාරයෙන් භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ. හැබැයි ලබන අවුරුද්දේ තමයි මේ රටේ ජනතාවට හොඳටම අවුරුදු ගන්න හම්බෙන්නේ. එතෙන්ට අද වැඩපිළිවෙල හදලා තියෙනවා. දැන් අපි අඳුර යත ගන්න රටක් නෙමෙයි ආර්ථිකය සම්බන්ධයෙන්. පැහැදිලිව ආර්ථිකය පිළිබඳව අනාගත මාර්ග සිතියමක් හදලා තියෙනවා. මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක ඒකාබද්ධව පැහැදිලි මාර්ග සිතියමක් ආර්ථිකයට හදලා තියෙනවා. කොහොමද අපේ රටේ උද්දමනේ ක්‍රමානුකූලව අඩු කරන්නේ? කොහොමද අපේ රටේ ආර්ථික වර්ධන වේගය ක්‍රමානුකූලව වැඩි කරන්නේ? කොහොමද රුපියල ක්‍රමානුකූලව ශක්තිමත් කරන්නේ? ඒ තුල කොහොමද ඩොලරේ යගේ පහළට ගේන්නේ? ආනයන අපනයන අපි කොහොමද කොයි ආකාරයෙන්ද ගණදෙනුව කරන්නේ? ඒ නිසා ඒ පැහැදිලි වැඩපිළිවෙලක් ඔස්සේ තමයි අද රට ගමන් කරන්නේ. දැන් අපි අවධානය යොමු කරන්න පුළුවන් තරම් අපේ රටේ අපනයන වැඩි කරන්න. ඒ අපනයන දීර්ඝන්නන්න අවශ්‍ය නිෂ්පාදනයේ කර්මාන්ත ශක්තිමත් කරන්න එක පැත්තකින් වැඩපිළිවෙල දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම අනිත් පැත්තෙන් ගත්තාම අපි පුළුවන් තරම් පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවල් වලට යවන්න ඕන. දැන් ගොඩක් අය කියනවා මේකත් බාල්දු කරනවා. රට හැර යාම. නෝන්ඩි කරනවා. රට හැර යනවා. මේ රට රැකියාවල් වලට අද නෙමෙයි අවුරුදු ගණනාවකින් නම් අපේ රටේ ජනතාව ගියා. ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරගත්තා සේවය කරලා. ඒ වගේම අපේ රටට ඩොලර් එවලා ඒ රටේ යුතුකමක් ඉටු කරා. මේ අය යන්නේ ජාතික යුතුකමක් ඉටු කරන්න. ඒ අය ගිහිල්ලා එයාලගේ එක පැත්තකින් පෞල් ශක්තිමත් වෙනවා වගේම අනිත් පැත්තෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් වෙනවා. අපේ ඩොලර් සංචිත ශක්තිමත් වෙනවා. ඒවා බලාගෙන ඉන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ කිව්වා එවන්න එපා ඩොලර්. එවන්න එපා ඩොලර්. මෙයාලා හොරා කනවා. අපි ඇහුවා කොහොමද හොරා කන විදිහ කියන්නේ. කොහොමද මේ විදේශ විනිමය මේ රටට ගේන එහෙම නැත්නම් මේ විදේශ ශ්‍රමිකයෝ එවන මුදල ලංකා බැංකුවට එවපුවාම කොහොමද දේශපාලඥයා ඒක ගන්නෙ? එහෙම ගන්න බෑ. ඒවා හිතලු. ඒවා උපකල්පන. පේන්නේ නැති දේවල් කියලා විඥා කියනවා ජනතාවට. ඒ හින්දා එයා ඩොලර් තියාගෙන හිටියා. දැන් මට කතා කරා ඊයේ මූලස්සරාණුගේ මන්ත්‍රීතුමනි මට මගේ හිතවත් තුන් දෙනෙක් කතා කරා. මයිගෝ සාන්ත මහත්තයා මාර වැඩේ නුනේ. මං ඇහුවේ ඇයි අපි ඩොලර් තියාන් හිටියා ඇව්වේ නැහැ ඩොලර් එක බැහැලානේ මාර විදියට. මං කිව්වා ඒක තමයි ඔයාලා වැරදි මාර්ගයක ගිහිල්ලා තියෙන්නේ. වැරදි උපදේශ පිළිපදලා තියෙන්නේ. ඒ වෙලාවේ ලංකාවට ඩොලර් එව්වා නම් එක පැත්තකින් ජාතික යුතුකමක් ඉතු වෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත්
වෙනවා. මන්දේ තෝ අවුතේ කාලේ අවසානයි.
මට විනාඩි දෙකක් දෙන්න.
විනාඩි දෙකක් දෙන්න පුළුවන්කමක් නැහැ
මන්ත්‍රීතුමා.
කාගෙන් හරි කරක් දෙන්න එහෙම.
අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි.
අවසන් කරන්න.
ඒ නිසා මේකට වෛර කරන්න නැතුව ක්‍රෝධ කරන්න නැතුව කුවක වෙන්න නැතුව මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩියෙන් ආදරේ පුජ්‍යලේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ප්‍රශ්න එනකොට ඒ ප්‍රශ්න දාලා විපක්ෂයට යනකොට මං කිව්වා බෑ අපි ප්‍රශ්නත් එක්ක ඉන්න ඕන. මේ ප්‍රශ්න වලින් ජනතාව මුදව ගන්න කොටේ ඉන්න ඕන. ඒ නිසා මම ඒ වෙලාවේ ගත්ත වැරදි තීන්දුවක් එහෙම නැත්නම් ජනතාවගේ අප්‍රසාදයකට ලක් වුණා. මං කිව්වා මම මාස 6ක් යනකොට මේ අප්‍රසාදය නෙමෙයි මේ ගත්ත තීන්දුව නිවැරදි කියලා අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් වෙනවා. අදත් මං කියනවා
ඒ ගත්ත
තීන්දුව ආණ්ඩුව අරාජික වෙන්න දෙන්නේ නැතුව ආණ්ඩුව ශක්තිමත් කරන්න ගත්ත තීන්දුව අදත් නිවැරදි. දැන් රට ඉදිරියට යනවා. ඒ කාර්යයට අපි ඉදිරියට කැපෙනවා කියන එක මතක් කරන බොහොම
ස්තුතියි. මිලකට ගරු රෞෆ් හකීම් මැතිතුමා ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා. 12යි. සෝරි.
මම කප්පාදු කරා නම් තින් අපි ආ IMF එකට වඩා දරුණුයි ඔබතුමා.
12යි.
Honorable presiding member, may I begin my speech by wishing this country some prosperity at least with the advent of this holy month of Ramadan, which has started from today, and today happens to be a Friday, and all of us have got to rush to our Jummah prayers as well. This IMF program, Mr. Presiding Member, is the 17th program that this country is entering into. Previously, 16 times we have gone for either an extended fund facility or a structural adjustment program of the IMF. Having been 16 times earlier engaged with the IMF, this exercise of being in this merry-go-round of going for reforms, thereafter again regressing from the reforms, then once again running in a crisis situation back to the IMF asking for their facilities has been a, as I said, a merry-go-round. Now we are once again finally with this 17th attempt. Will we succeed is a question. Now, we have always been involved in some cosmetic compliance and have, whenever crisis abates, we have been used to going back to business as usual. Now, we cannot afford to do this, regressing from our undertakings anymore. We have gone to the rock bottom. A country had been declared bankrupt. So with such an ignominy, we cannot afford once again to regress from the reform path that we have set ourselves. Way back in September, the staff level agreement was reached. From the staff level agreement up to the board approval, there had been 200 days within which we could have done many things. I even fault the IMF for not doing enough to bring substantial pressure to achieve more than what we have achieved up to now. Whatever that government has chosen to do with their discredited majority in parliament, with an experienced politician as the Prime Minister, as the President, we had managed to use the jackboots of our armed forces and the police to prevent agitations, demonstrations, thwart strikes, and have managed to heap more hardship on the working population in this country. With a 100,000 threshold for taxable income, we have broadened our tax net, that we say. But the IMF program speaks about wealth tax, property tax, all of which we are now putting off for 225 and beyond. Right? So we are leaving the rich class out of this and giving them some more breathing space. Now this is what is being contested by the working population in this country. Now we must remember that this governance diagnostic exercise that the IMF is trying to undertake for the first time in an Asian country is a very ambitious initiative. But are we prepared to be truthfully engaging in this exercise? Now the President gave us an undertaking that he is going to bring the new anti-corruption legislation very soon to Parliament. Anti-corruption legislation alone won't do, but that legislation must have provision for non-conviction based property seizure arrangements. Otherwise, if we go to the courts and try to get warrants or to have accounts of all the monies that have been stacked away outside the country, it's not going to happen. So now what have we done? There was one of the senior executives of the Sri Lankan Airlines who was convicted in a British court. Then we had one of our diplomats in United States. He was convicted for a similar offense. But have we at least filed any action in our local courts? No. So what are we talking about? Anti-corruption initiatives in the country. So therefore, there's much to be done. Now today, the papers say, now we have lined up various state-owned enterprises to be sold. A restructuring unit under the Ministry of Finance have been set up. Sri Lankan Airlines, including Sri Lankan Catering Limited. Honorable Minister is here. So, now Sri Lankan Airlines, Sri Lankan Catering of course might fetch something, but Sri Lankan Airlines may not fetch even 50 cents on a dollar, the way our airline has been run down. Right? But better late than never. Right? Let us make sure that at least our landing rights to important destinations are protected. At least let us make sure that our expatriate population, who are sending dollars to this country, have proper connections to Colombo and the capitals where they are working in the Middle East and beyond. Let us ensure that those destinations from which large numbers of tourists are coming to this country is intact, and then give it over to somebody to run this. Better late than never, but only thing is we cannot expect much, not even 50 cents on the dollar, as I told you. Honorable Minister is much aware of this. Of course, he's trying to do various things, but I'm told that whatever little reform that he did, now the Batiklo runway, they say now it's the license to land international flights is to be cancelled by Civil Aviation Authority. So our domestic airports are in a mess, and we have Mattala Airport, another ambitious project which is a virtual white elephant. Hambantota Port has not been used to its potential. So we have such difficulties that we are facing. Then we have Sri Lanka Telecom and Sri Lanka Insurance Corporation. Then we have Hotel Developers Lanka Limited. Then we have the Hyatt Regency, Litrogas Limited, Litrogas Terminals, and Lanka Hospitals. There was much a hullabaloo in this chamber a day or two ago about the cabinet decision to list, the decision to sell telecom shares and Lanka Hospital shares. Right? In my opinion, you know, IMF should have insisted all of this be done before they take the board decision. If that is, I'll go as far as that. I don't subscribe to the view. Some in this side of the aisle talks about in this house about why sell the profitable ones. Those are the low-hanging fruit. Those are the ones that we can easily sell right away. Let us sell the Natlis bridge. At least create some primary balance in our books. So this is what is necessary for us to do. Let us not regress from the reform path once again. 16 times we have pulled wool over the eyes of the IMF. IMF also must be faulted for not putting enough pressure. They should have put substantial pressure to do much more than what has already been done. That is my opinion. Now the Central Bank Act, a new act, right? That's again pulling wool over the eyes of the IMF, in my opinion. Political interference is to be abolished in the running of the affairs of the Central Bank. Various people have already looked at the new act. What is the new act going to do? Now we are going to pack the two important decision-making bodies. Instead of the Monetary Board, they are to create two different entities, one governing board and the other. Yes. So let us see that we have a situation where the Minister of Finance recommends the governor and the other members of the governing board as well as the monetary policy board. Now, the finance minister recommends to the president. So see the current situation. Ranil Wickremesinghe recommends to Ranil Wickremesinghe. So is that independence? So finance minister is Ranil Wickremesinghe. The president is Ranil Wickremesinghe. So Ranil Wickremesinghe recommends to Ranil Wickremesinghe. And Ranil Wickremesinghe puts it on to the Constitutional Council, which is again having a majority of the discredited government benches being there. So that's again a foregone conclusion. Those names get approved. Then finally, we have another setup where political manipulation of the central bank could take place. Right? There are various other matters which I would like to deal with it when the bill comes to this House. I think the opposition must move some amendments to make sure that this exercise of bringing in a new Central Bank Act will not end up. Because, I mean, to the credit of the President, Honorable Ranil Wickremesinghe, I must say, two previous occasions when he wanted to introduce a new Central Bank Act was also during his tenure. Other governments didn't even care because they wanted to control the Central Bank. But he did twice earlier, once in 2004 and subsequently once again in 2016. This attempt was made, but then it didn't come to fruition because by the time we got it past the cabinet, elections were announced. So, having said that, Mr. Presiding Member, let us make sure that at least now, let us not regress from the reform path that we have now been set by the IMF. And IMF too must take some responsibility for not use their bargaining power before the board decision is taken to see that more of the assets are sold and that things are made much easier for the people of this country rather than taxing the poor people, the working class in this country, and allowing the capitalists to get away from their obligations. Thank you.
Thank you, Honorable Member.